Honorable Douglas Devanand, Garu Handuneti Mantrituma.
Garu Mantumagi Adhas Dakim Diripatkara, Vigan Kajibatumagi Varta, Vitino Akilami, Giusum, Avasanatmaga, Vaganti Nativi, Pilibadawa, Eka Puduyapar Varta, Ekasi, Visihata, Pitu Tianawa, Eke Vedagatma Diak Tianawa, make up Sundankala Tianawa, own Adyak Shakamali up at a QA, Vinat Tratawal Vella, Eveni Giusum Mala, Meveni. අවසානාත්මක වගන්ති නැතයි කියලා. අපි ඒ නිසා වුණ්ඩ කිව්වා වහාම වෙනත් රටවල් වල එවැනි නැති බවට උදාහරණ තියෙන සාක්ෂි ඉතා ඉක්මනින් අපට ඉදිරිපත් කරන්න කියලා. නමුත් අද වෙනතුරු වුණ එවැනි සාක්ෂි අපට ඉදිරිපත් කළා නැහැ. ඉතින් අපි පිළිගන්නෙත් නැහැ පොදු ව්‍යාපාර කාර්ය සභාව එදා පිළිගත්තෙත් නැහැ අවසානාත්මක කිරීමේ වගන්ති නැතුව මෙවැනි මිලදී ගැනීමේ ගිවිසුම් පවතින්නේ නැහැ කියලා. පවතිනවා කියලා පිළිගන්නේ නැහැ. ඒක මේ වார்த்தාවෙත් අපි සඳහන් කරලා තියෙන බව බුදුමාට පැහැදිලි කරන්න ඕනේ.
Kabir Hashim Ahmedtuma Garu Douglas Sananda Ahmedtuma obatuma asun ganna mama obatumata aluthen welawa laba denna
samawen obatuma me QA kiyanne miladi ganime givisuma sandahane A3 5900 ne eka thamai prashne mechchara me dadayak gewanna siddha une lankawata man hitanne pudumai e wage me miladi ganima saha badu ganime givisum dekema එයාබස් සමාගමත් එක්ක සහ ඒ බදු ගැනීමේ ඒ ආයතනත් එක්ක පිටත්වීමේ කොන්දේසි නැත්තම් එක්සිට් ක්ලෝස් එකක් කොහෙවත් දාලා නැහැ. ඒ කියන්නේ අපිව හිර කරවලා තියෙනවා. කිසිසේත් අපිට ඒ ගනුදෙනුව කරන්න බැරි වුණා නම් දඩයක් එක්ක මුළු රටම පාඩු කරලා ඒක ගෙවන්න වෙන. පුදුම වැඩක් කියන්නේ මේ වගේ ගිවිසුමක් කොහෙත් අත්සන් කරන්නේ නැහැ කවුරු. ඔබතුම ආපු ප්‍රශ්නේ හරි.
Honorable Douglas Sananda, you have 15 minutes.
வணக்கம் சபைகளுக்கு தலைமதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் அரசாங்கம் பொறுப்பு முயற்சிகள் பற்றிய குழுவின் முதலாவது அறிக்கை தொடர்பான சபை ஒத்திவைப்பு வேலை விவாதத்தில் கலந்து கொண்ட எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கப்பட்டமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இதன் பிரகாரம் இன்றைய தினம் 1-7-2017 முதல் 30-9-2017 வரையிலான குழுவின் மூன்றாவது கூட்டத்தொடரின் முதலாவது அறிக்கையில் 19 அரச நிர்வாகங்கள் குறித்து குறிப்பிடப்பட்டுள்ளது. அநேகமாக இந்த அரச நிறுவனங்களின் செயல்பாட்டு முன்னேற்றமின்மையின் காரணங்கள் மற்றும் தடைகள், வினைத்திறன் குறைநிறைகள் போன்ற விடயங்கள் அநேகமாக பேசப்படுகின்ற போதிலும் அந்தந்த அரச நிறுவனங்களின் ஊடான பொதுவான மக்கள் பயன்பாடுகள் தொடர்பிலும் அவதானம் செலுத்தப்பட வேண்டிய நிலைமை வேண்டுமென்றே நினைக்கின்றேன். இந்த அரச நிறுவனங்களின் முறைகேடுகள், ஊழல், மோசடிகள், முன்னேற்ற தடைகளுக்கான காரணிகள் என்பன தொடர்பில் பல்வேறு விடயங்கள் முன்வைக்கப்படுகின்றன. அவற்றில் உண்மை நிலை என்பது அதன் அறிக்கைகளின் மூலமாகவே தெளிவாகவே முன்வைக்கப்படுகின்ற நிலையில் இந்த சூழலில் அங்கம் வகிக்கின்ற ஒரு சிலர் தங்களது சுய அரசியல் லாபம் கருதி பொய்யான குற்றச்சாட்டுகளை மக்கள் முன்பாக பரப்பி வருகின்ற மிக துச்சமான காரியங்களில் ஈடுபட்டு வருகின்றனர் என்ற விடயத்தையும் இங்கு அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். நான் பாரம்பரிய கைத்தொழில் மற்றும் சிறுதொழில் முயற்சிகள் அபிவிருத்தி அமைச்சராக செயல்பட்டிருந்த காலகட்டத்தில் அந்த அமைச்சின் கீழ் இருந்த பனை அபிவிருத்தி சபை தொடர்பிலான மேற்படி கோப் குழுவினது அறிக்கையில் பனை அபிவிருத்தி சபையின் கீழ் இருந்த திக்கம் வடிசாலையில் ஊழல் மோசடிகள் நடைபெற்றிருந்ததாகவும் அது தொடர்பில் என் மீது குற்றம் சாட்டப்பட்டுள்ளதாகவும் இந்த குழுவில் அங்கம் வகிக்கின்ற தமிழ் நாடாளுமன்ற உறுப்பினர் ஒருவர் கூறித்திரிகிறார். இப்படியே பொய்யாக எதையாவது கூறி திரிவதே திரிந்தே எல்லோரையும் குழப்புகின்ற குணம் கொண்ட இந்த குழப்பவாத போதகர் கூறியதை போன்று அவ்வாறான எத்தகைய முறைகேடுகளை ஊழல் மோசடிகளை நாம் இழைக்கவும் இல்லை நான் மேற்படி அமைச்சர் பொறுப்பினை ஏற்றிருந்த காலகட்டத்திற்குள் அத்தகைய குற்றச்சாட்டுகள் எதுவும் இடம்பெற்றதாக இந்த கோப் குழுவின் அறிக்கையிலும் இல்லை என்பதை நான் மீண்டும் இந்த சபையிலே தெரிவித்துக் கொள்கின்றேன். எனவே எம்மீது பொய்யான விடயங்களையே சோடித்து இந்த கையாளாகாத தமிழ் அரசியல்வாதிகள் கருத்துக்களாக திணிக்க பார்க்கிறார்கள் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அடுத்ததாக இந்த அரச நிறுவனங்களின் ஊடான வெளிப்பாடுகளின் பயன்கள் எமது மக்களுக்கு உரிய முறையில் எடுத்து செல்லப்படுகின்றதா என்ற கேள்வியானது இத்தகைய நிறுவனங்கள் பலவற்றின் செயல்பாட்டு முடக்கங்களோடு வெளிப்படுகின்றன ஒரு கேள்வியாகும். அந்த வகையில் இங்கே தேசிய பயிலுனர் மற்றும் தொழில் பயிற்சி அதிகார சபை பற்றி குறிப்பிடப்படுகின்றது. தொழில் பயிற்சி அதிகார சபையின் பயிற்சி நிலையங்கள் நாடளாவிய ரீதியில் செயல்பட்டு வருகின்ற நிலையில் வடக்கு கிழக்கு மாகாணங்கள் தவிர்ந்த ஏனைய தமிழ் மொழி மூல பரிச்சம் மாத்திரம் கொண்ட மக்கள் வாழுகின்ற மாவட்டங்களில் தமிழ் மொழி மூலமாக தொழில் பயிற்சிகளை வழங்குவதற்கு தொழில் பயிற்சி போதனா ஆசிரியர்கள் போதிய அளவில் இல்லை என்றே தெரிய வருகின்றது. இத்தகைய நிலையில் தற்போதைய தொழில் சந்தையில் வேலை வாய்ப்புகள் இன்றைய நிலையில் இருக்கின்ற தமிழ் மொழி பரிச்சயம் கொண்டவர்கள் நாடுகின்ற நிலையில் அவர்களுக்கான மொழி மூல பயிற்சி போதனைகள் இல்லாவிட்டால் அந்த பயிற்சி நிலையங்களால் எமது மக்களுக்கு எவ்விதமான பயனும் இல்லை. தொழிற்பயிற்சி அதிகார சபையானது கடந்த 2018 வருடம் ஏப்ரல் மாதத்தில் 26 துறைகள் சார்ந்த தமிழ் மொழி மூல பயிற்சி போதனா ஆசிரியர்களுக்கான வெற்றிடங்களுக்கான விளம்பரம் ஒன்றினை வெளியிட்டிருந்தது. இதனூடாக எத்தனை போதனா ஆசிரியர்கள் இணைத்துக் கொள்ளப்பட்டார்களோ தெரியாது. ஆனால் அந்த விளம்பரம் இன்னமும் தொழிற்பயிற்சி அதிகார சபையின் உத்தியோகபூர்வ இணையதளத்தில் அகற்றப்படாமல் இருக்கின்றது. ஆகவே எந்த ஒருவரும் தமிழ் மொழி மூல பயிற்சி போதனா ஆசிரியர்களாக இதுவரை இணைத்துக் கொள்ளப்படவில்லையா என்ற சந்தேகம் எழுகின்றது. அடுத்தது, நெல் சந்தைப்படுத்தல் சபையானது உரிய காலப்போகங்களில் நெல் கொள்வனவிற்கு ஏதுவான ஏற்பாடுகளை மேற்கொள்ளாததன் காரணமாக விவசாய மக்கள் பாரிய பிரச்சனைகளுக்கு உட்படுத்தப்படுவதுடன் தங்களது உற்பத்திகளை குறைந்த விலையில் தனியாருக்கு விற்க வேண்டிய நிலைக்கும் தள்ளப்படுகின்றனர். இத்தகைய நிலைமை மிக அதிகமாக வடக்கு மாகாணத்தில் காணக்கூடியதாக இருக்கின்றது. நெல்லினை பெற்று மதுபான உற்பத்தி சாலைகளுக்கு கடந்த காலங்களில் வழங்கியிருந்த இந்த சபையின் செயல்பாடுகள் காரணமாகவே இந்த நாட்டில் அரிசிக்கான தட்டுப்பாடுகளையும் கடந்த காலத்தில் நமது மக்கள் எதிர்கொண்டிருந்தனர். நெல் சந்தைப்படுத்தல் சபையின் சேவைகள் எவை என பார்த்தால், தானியங்களை கொள்வனவு செய்தல், விற்றல், விநியோகத்தில் பயிர்ந்தளித்தல் என்றெல்லாம் கூறப்படுகின்றது. இந்த சபையானது இந்த நாட்டு விவசாய மக்களுக்கு இந்த சேவைகளை எல்லாம் செய்து வருகின்றதா என்ற கேள்வி பொதுவாகவே நமது மக்கள் மத்தியில் எழுகின்றது. இத்தகைய சேவைகள் இந்த சபை ஒழுங்குற நிறைவேற்றியிருந்தால் நெற்சேதங்கள் ஏற்பட்டிருக்காது, விவசாய மக்கள் போதிய அளவில் பயன்பெற்றிருப்பார்கள். எனவே இந்த நாட்டு மக்களது பணத்தினை கொண்டு செயல்படுத்தப்படுகின்ற இத்தகைய அரச நிறுவனங்கள் தொழில் நியமனங்களை வழங்குவதற்கும் ஊழல் மோசடிகள் முறைகேடுகளை செய்வதற்கும் தான் இருக்கின்ற எனில் அதற்கொரு அவற்றால் நமது மக்களுக்கு சுமையே தவிர நன்மைகள் இல்லை என்றால் இத்தகைய நிறுவனங்கள் தேவையற்றவை என்ற நிலப்பாட்டிற்கே வர வேண்டியுள்ளது. அதற்காக இலங்கை போக்குவரத்து சபை பற்றி குறிப்பிடுகின்ற போது சாரதிகள் மற்றும் நடத்துனர்கள் மிகையாக இருப்பதாகவும் சில சாலைகளில் பற்றாக்குறை நிலவுவதாகவும் குறிப்பிடப்படுகின்றது. வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் பற்றாக்குறைகள் காணப்படுகின்ற அதே வேளை வடக்கு மாகாணத்தில் பொதுமக்களது போக்குவரத்து தேவைகளை போதிய அளவு பூர்த்தி செய்வதற்கேற்ப பஸ் வண்டிகள் போதாக்குறையும் நிலவுகின்றன. இலங்கை போக்குவரத்து சபைக்கு அதிக வருமானத்தை ஈட்டி தருவதில் வடக்கு மாகாணம் முன்னிற்பதாக முன்னாள் போக்குவரத்து அமைச்சர் நிமால் சிறிபாடி சில்வா அவர்கள் எனது கேள்வி ஒன்றிற்கு பதிலளிக்கையில் இந்த சபையிலேயே கூறியிருந்தார். அத்தகைய வருமானத்தை ஈட்டி தருகின்ற வடக்கு மாகாணத்தில் போதிய பஸ் வண்டிகள் இல்லாமல் எமது மக்கள் நடந்து செல்லுகின்ற நிலை இன்றும் பல பகுதிகளில் காணப்படுகின்றன. எனவே புதிய பஸ் வண்டிகளை கொள்வனவு செய்கின்ற போது பொதுமக்களின் தேவை அடிப்படையில் மாவட்ட ரீதியில் அவை பகிரப்பட வேண்டும் என்பதையும், பழுந்தடைந்துள்ள பஸ் வண்டிகளை உடனுக்குடன் திருத்தி பாவனைக்கு விடுவதற்கான விரைவு பொறிமுறை ஒன்று வகுக்கப்பட வேண்டும் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதே நேரம் வடக்கு பிராந்திய இலங்கை போக்குவரத்து சபை யாழ்ப்பாண சாலையின் பிராந்திய முகாமையாளர் தனது பதவியை பாதுகாத்துக் கொள்வதில் மாத்திரம் அவதானத்தை செலுத்திக் கொண்டிராமல் அனைத்து பணியாளர்களையும் அரவணைத்து அவர்களை ஊக்குவிக்கின்ற வகையிலான வழிமுறையில் செல்கின்ற ஒரு போக்கினை கொண்டவராக இருப்பின் அந்த சாலையை மேலும் வெற்றிகரமாக முன்னேற்ற முடியும் என நினைக்கின்றேன். தேசிய கால்நடை வளங்கள் அபிவிருத்தி சபை பற்றி குறிப்பிடுகையில், தற்போது நாட்டில் கால்நடைகள் வளர்ப்பு தொடர்பில் எதிர்நோக்கப்படுகின்ற மிக முக்கிய பிரச்சனையானது மேய்ச்சல் தரைகளின்மையாகும். மேய்ச்சல் தரைகள் உரிய முறையில் இல்லாத காரணத்தினால் தற்போது நாட்டின் சில பகுதிகளில் கால்நடைகள் அடிக்கடி இறந்து விடுகின்ற நிலைமைகளும் தொடர்கின்றன. இந்த வகையில் 1000க்கும் மேற்பட்ட கால்நடைகள் அண்மை காலமாக இறந்துள்ளன. எனவே இந்த நாட்டில் பால் உற்பத்தியை மேலும் பரவலாக விருத்தி செய்ய வேண்டுமானால் தேசிய கால்நடை வளங்கள் அபிவிருத்தி சபைக்கு அத்தொடர்பில் நிறையவே பொறுப்புகள் இருக்கின்றன. குறிப்பாக இந்த நாட்டு மக்களின் பெரும்பாலானவர்கள் பால் மாவுக்கு பழக்கப்பட்டுள்ள நிலையில் தற்போது கூட இறக்குமதி பால் மா தொடர்பில் மீண்டும் சர்ச்சைகள் எழுந்துள்ளன. இத்தகைய நிலையில் தேசிய கால்நடை வளங்கள் அபிவிருத்தி சபையானது சில நல்ல பயனுள்ள பணிகளை ஆற்றி வருகின்ற அதே வேளை தேசிய கால்நடைகள் அபிவிருத்தி தொடர்பில் மேலும் பல ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை எடுத்தால் இந்த நாட்டின் நுகர்வு தேவையில் போதிய அளவினை ஈடு செய்ய முடியும் என்பதுடன் இத்தகைய சர்ச்சைகளுக்குரிய பால்மா வகைகளுக்கு சிறந்த மாற்றாக எமது உற்பத்திகளை கொண்டு வர முடியும் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதற்கேற்ப வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களை பொறுத்தவரையில் புத்தரைகள் அமைத்து பராமரித்து பருவகால நிலைகளுக்கு ஏற்ப அவற்றை பதப்படுத்தி எக்காலத்திற்கு ஏற்ற வகையிலான பயன்களை கால்நடைகளுக்கு வழங்குவதற்கான ஏற்பாடுகள் முன்னெடுக்கப்படல் வேண்டும். அதே நேரம் மகாவெளி அபிவிருத்தி திட்டமானது வடக்கு மாகாணத்தை நோக்கி வருமாக இருந்தால் அதன் மூலமாக எமது பகுதியில் 3 போக பயிர் செய்கைகளை மேற்கொண்டும் கால்நடை உற்பத்தி அபிவிருத்தியினை முன்னெடுத்தும் அந்த மாகாணத்துக்கு மட்டுமன்றி முழு நாட்டிற்கும் பெரிதும் பயனுள்ளதான பொருளாதார ஈட்டல்களை மேற்கொள்ள முடியும். அதே நேரம் வடக்கு மாகாணத்தின் அரச நிறுவனங்களுக்கான ஊழியர்கள் மற்றும் சிற்றூழியர்களுக்கான வெற்றிடங்களை நிரப்புகின்ற பொழுது அந்தந்த மாகாணம் சாராத வேறு மாகாணங்களின் ஆட்களை கொண்டே பெரும்பாலும் அந்த வெற்றிடங்கள் தற்போது நிரப்பப்பட்டு வருகின்றன. இவ்வாறு அந்த வெற்றிடங்களுக்காக நியமனம் பெறுகின்றவர்கள் மொழி மற்றும் சூழல் பரிச்சமற்ற நிலையில் தாங்களும் அவசரப்பட்டு பயனாளிகளான மக்களையும் சிரமங்களுக்கு ஆளாகி வருகின்றனர். அத்துடன் இவ்வாறான நியமனங்களை பெறுவோர் ஒரு குறுகிய காலம் வடக்கு மாகாணத்திலேயே பணியாற்றி விட்டு பின்னர் அவர்களது இடமாற்றம் பெற்று சென்று விடுகின்றனர். இதன் காரணமாக வடக்கு மாகாண அரச நிறுவனங்களில் பணிகளை மேற்கொள்வதற்கு ஆட்கள் இல்லாத நிலையில் ஆட்களை இணைத்துக் கொள்வதற்கு வெற்றிடங்கள் இல்லாத நிலையும் ஏற்பட்டு வருகின்றது. அதே நேரம் தொழில் வாய்ப்புகளற்ற நிலையில் மிக அதிக எண்ணிக்கையானோர் வடக்கு மாகாணத்திலேயே இன்னமும் பாதிக்கப்பட்டு வருகின்றனர். எனவே இந்த விடயங்களை அவதானத்தில் கொண்டு வடக்கு மாகாணத்தில் அந்த மாகாணத்தைச் சேர்ந்தவர்களை அந்த மாகாண அரச நிறுவனங்களின் வெற்றிடங்களுக்காக நியமனங்களுக்கும் தேர்ந்தெடுக்கப்படல் வேண்டும் என்ற விடயத்தையும் மீண்டும் நான் அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அந்த வகையில் வடக்கு கிழக்கு மாகாணங்களை பிரதிநிதித்துவப்படுத்துகின்ற தமிழ் அரசியல்வாதிகள் தங்களது வயிற்று பிழைப்புக்கான சுயலாப அரசியலை கைவிட்டு எமது மக்களது இன்னொரு என்ன பிரச்சனைகளை தீர்ப்பதற்கு இப்போதாவது முன்வர வேண்டும் என்ற கோரிக்கையினையும் இங்கு முன்வைக்க விரும்புகின்றேன். அத்துடன் மேலும் சில அரச நிறுவனங்கள் இங்கே மேற்படி குழுவின் அவதானிப்புகளுக்கு உட்படுத்தப்பட்டு அவை தொடர்பில் விளக்கங்கள் வழங்கப்பட்டுள்ளன. இவற்றுள் அநேகமானவை அவற்றின் மக்கள் நலன் சார்ந்த பணிகளை விடுத்து ஒரு சிலரது சுயங்களை கருதியதான செயல்பாடுகளுக்கு தொடர்ந்தும் வழிவிட்டுக் கொண்டிருப்பதையும் அவதானிக்க முடிகின்றது. எனவே அரச நிறுவனங்கள் தொடர்பில் அரசாங்க பொறுப்பு முயற்சிகள் குழு பரிந்துரை செய்கின்ற விடயங்கள் தொடர்பில் அந்தந்த நிறுவனங்கள் அவை சார்ந்த அமைச்சின் உயர் அதிகாரிகள் அதிக கவனம் எடுத்து அவற்றை நடைமுறைப்படுத்த முன்வர வேண்டும் என்று கேட்டுக்கொண்டு மேற்படி குழுவின் தலைவர் கௌரவ நாடாளுமன்ற உறுப்பினர் சுனில் ஹந்தங்கட்டி அவர்களுடைய சிறப்பான செயல்பாடுகளுக்கும் இந்த ஆய்வுகளுக்கும் பாராட்டுதல்களை தெரிவித்துக் கொண்டு அவருடன் கூட சேர்ந்துழைத்த அங்கத்தவர்களுக்கும் என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். நன்றி, வணக்கம்.
Honorable Kabir Hashim, you have 12 minutes. 12, yes.
Mudasne Garumanti Tumani, Stuti. Ma Visheshan ma Sunil Hanuneti Mantituma Visinada Vivade Arambakara, Cope Kamitwe Sabapati Varia Hatiata, Maitana Etuma Itama Kariakshama Paugia Kale Katiutu Karagana Avitiano Eka Visheshan Prasansa Karantone, Matakarantone Kadeak. මේ පාර්ලිමේන්තුව තුළ ස්කෝප් කමිටු කීපයක් තිබිලා තියෙනවා පහුගිය කාල පරිච්ඡේදය තුළ. නමුත් අද වෙනතුරු මයිතනේ මේ ආණ්ඩු කාලය හැර මීට කලින් කිසිම දවසක එක කෝප් වාර්තාවක්වත් විවාදයට ලක් කරුවා මිස කිසිම ඒක ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පළවෙනි වතාවට මේ රජය යටතේ කෝප් වාර්තාව හරහා කෙලින්ම කොමිසන් පත්ුණා. ඒ වගේම ක්‍රියාමාර්ග නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණා. ඒ වගේම ඇමතිවරු සඳහා ප්‍රශ්න කරන්නට ඉඩ හැදුණා. ඒ වගේම ඊටාම විනිවිදභාවයෙන් ක්‍රමවේදය ඉස්සරහට ගියා. ඒක බොහෝ දෙනෙක් අමතක කරනවා. අවුරුදු ගණනාවක් අවුරුදු 20ක් තුල මෙහි කෝප් වාර්තාවනේ ඕන දෙයක් කතා කරුවාට කිසිම දවසක කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒක ලොකු අපි ලොකු ජයග්‍රහණයක් හැටියට අපි දකින්න ඕනේ. මේක මදි වෙන්න පුළුවන්. තවත් මේකේ අපි මේ කෝප් කමිටුවේ හයිය තවත් වැඩි කරන්න ඕනේ. අපි පළවෙනි වතාවට පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කෝප් කමිටුවේ සභාපතිකම දුන්නේ ඇමතිවරයෙකුට. ඒක හරියට කුකුල් කූඩුව නරියෙකුට ආරක්ෂා කරන්න දෙනවා වගේ. අපි ඒක විපක්ෂයටම බාර දුන්නා. ඉතින් මේවා සුළු වෙනස්කම් කියලා සමහර අය හිතන්න පුළුවන්. නමුත් මේකෙන් හොඳ ප්‍රතිඵල අද ඇවිල්ලා තියෙනවා කියන එක විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මට මේ පුදුමයි මේකේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒකාබද්ධ විපක්ෂය මේ වැරදි පෙන්වීමට යෑම හරියට මට නම් පේන්නේ අර අඩිය නැති බාල්දියක් බාල්දියකින් තමන්ගේ නිරුවත වහගෙන අනුන්ගේ අර ඉරිච්ච ඇඳුම දිහා බලලා ඇඟිල්ල දික් කරලා එක එක දේවල් කියනවා වගේ දෙයක්. ඔවුන්ට ඉස්සර තමන්ගේ නිරුවත වසා ගන්න ඕනේ. එනිසා මෙතන සමහර අයට කතා කරන්න පුළුවන් සමහර අයට කතා කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඉතින් මේකේ මම සුනිල් හඳුනෙති මහතා අද ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන දිගටම කතා කරපු නිසාත් මම ඒ විෂය භාර හිටපු ඇමතිවරයා හැටියට මං හිතුවා මගේ යුතුකමක් තියෙනවා ඒ ගැන කතා කරන්න. මේකේ ඇත්ත වශයෙන්ම මේ ගනුදෙනුව ගත්තම A350 900 ගුවන් යාන හතරක් මිලදී ගැනීම සහ ගුවන් යානා තුනක් බදු ක්‍රමයට ලබා ගැනීම සඳහා ඒ ඇත්තටම මේ ක්‍රමවේදය තුළ අපි දැක්කේ මේක ලොකු පාඩුවක් අපේ රටට සිද්ධ වෙන ක්‍රියාවක් හැටියට තමයි මෙහිදී මේක අවලංගු කිරීමට යම් තීන්දුවක් ගන්න ඕනේ කියලා අදහස් කරේ. එහෙන් මේ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමේදී මොකද්ද සිද්ධ වුණේ කියන එක දිගටම මේ විවාදයේදී එක එක්කෙනා කතා කරා. මෙතනදී එකක් තමයි පළමුවෙන්ම මා හිතන්නේ ප්‍රියංකර ජයරත්න මැතිතුමා ඒකේ අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ එතුමා 2013 මාර්තු මාස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ඒ වෙලේ මේ ගුවන් යානා පිළිබඳව A350-900 එක ගැන. එතුමා ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ ඔහු මාර්තු පළවෙනිදා තිබුණු අර කතාබහට ලක්වෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමෙන් පසු. අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීම තියන්නේ කථානායකතුමාගේ ගෙදර. කථානායකතුමාගේ ගෙදර කිසි දවසක එහෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක් තියන්නේ නැහැ. මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ කථානායක, ඒ වෙලාවේ කථානායක ශමල් රාජපක්ෂ මැතිතුමා. එතකොට එතනදී බෝඩ් එකේ හිටියේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, කපිල චන්ද්‍රසේන, නිහාල් ජයමාන, ශමින්ද්‍ර රාජපක්ෂ, ලක්ෂ්මි සංගක්කාර. ඉතින් මේගොල්ලෝ තමයි එදා ගිහිල්ලා තියෙන බෝඩ් එකේ. ඉතින් මෙතනදී ගන්න තීරණ වල හරියට මේ ත්‍රිවිල් ගන්න හැටියට කිසිම මේකේ සක්‍යතා වාර්තාවක්, පසුබිම් වාර්තාවක් නැතුව මේක අපිට ගැළපෙනවද නැද්ද කියලා බලන්නේ නැතුව මේ ගුවන් යානා ටික ගන්නවා. මම ගරු මන්ත්‍රීතුමනි, මම කියන්න කැමති A350 කියන ගුවන් යානය, A350-900 කියන්නේ පෑ 12,000-17,000කට වැඩි ප්‍රමාණයක් එකවර දිගටම යන්න පුළුවන් ගුවන් යානයක්. ශ්‍රී ලංකන් එක උපරීමේ දිගම දිවීම තියෙන්නේ කොළඹ සිට ලන්ඩන් නගරය දක්වා. ඒක පෑ 10යි. ඊට වැඩි අපි යන්නේ නැහැ. අපි ෆ්‍රැන්ක්ෆර්ට් වලට, පැරිස් වලට, රෝම් වලට ගිය එකෙන් අපට මාසයකට ඩොලර් මිලියන 6ක් පාඩු වෙලා තිබුණා ඒ වෙනකොට. ඒතොර එච්චර යන එකත් දැන් පෑ 17කට යන්න ගුවන් යානයක් ගන්න අපට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි ඇමරිකාවට ගියේ නැහැ. ඒ නිසා මේක පුදුම මේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගත ක්‍රියාමාර්ගයක් හැටියට අපිට දකින්නේ. ඉතින් ඒ ඉන්පසුව කැබිනට් පත්‍රිකාව දානවා. මේ කැබිනට් පත්‍රිකාව දාලා මේකේ කැබිනට් පත්‍රිකාවේ කියනවා මේ ගුවන් යාන 7 මිලදී ගැනීම සහ බදු ක්‍රමය යටතේ ගන්නවයි කියලා. මේකේ ඒ වගේම කියනවා මෙහි එක ගුවන් යානයකට VIP කිට් එකක් හයි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ රජසැප විඳීමේ ආසාවෙන් හෝ වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ පාලකයන් තමන්ගේ ගජමිතුරන්නේම එක්කන් යන්න මේ ගුවන් යානයට ව්‍යාපාරික පන්ති සහ සාමාන්‍ය පන්ති අඩක් පමණ ඉවත් කරලා ඒකට හොඳ සුපිරි පහසුකම් සහිත නිදන කාමර, ශාලාවක්, ඒ වගේම කෑම කාමර ආදි කොටස් ඇතුළත් කරලා ඩොලර් මිලියන 5-15කට ඒක සවි කරන්නට මේක ඇතුළත ගහලා තියෙනවා. එතකොට මේක සවි කරන්න දවස් 4ක් යනවා, ගලවන්න දවස් 3ක් යනවා. එක ගුවන් යානයක් පැයක් බිම තිබුණාම කෝටි ගාණක් රටට පාඩු වෙනවා. එතකොට මෙහෙම තමයි ඒ වෙලාවේදී තීරණ අරන් තියෙන්නේ. ඉන්පසුව මේ කැබිනට් පත්‍රිකාව ප්‍රියංකර ජයරත්න දැම්මට පසුව ඉන්පසුව දෙවනුව එතනින් මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා හැටියට ලියුමක් යවනවා අමාත්‍ය මණ්ඩල සංදේශය. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය 2013 4 මාසේ එතුමා යවන. ඒකේ මොකද්ද කියන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සමාගම ස්වාධීන අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනය වන මේ නිරීක්ෂණ පාලනය වන සමාගම පනත යටතේ සංස්ථාපනය කරන ලද පොදු සමාගමක් වන අතර ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම මිට ප්‍රථම ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කළ පරිදි සිදු කිරීම සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් බව නිරීක්ෂණ කරමි. ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම මූල්‍යමය වශයෙන් ගුවන් සමාගම ශක්තිමත් වන අයුරින් සහ ප්‍රාග්ධනකරණය ශක්තිමත් වන අයුරින් සිදු කිරීමට අධ්‍යක්ෂක මණ්ඩල වග බලාගත යුතු බව වැඩිදුරටත් නිරීක්ෂණ කරමි. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ඕනේ නැහැ තමන්ට මේ තීන්දුව ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ නිසාම තමයි මම ළඟදී මාධ්‍යටත් කිව්වේ මේකට කැබිනට් අනුමැතියක් හරියට ලැබුණ නැහැ. කැබිනට් පත්‍රිකාවක් දාලා ඇති. නමුත් මේක කියනවා මුදල් අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් අනුමැතියක් ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන ගානක ගනුදෙනුවක් කැබිනට් එකටවත් කියන්න ඕනේ නැහැ කියලා කියනවා. ඉන්පසුව මේකෙන් මම කැමති කියන්න 2015 මේ රජය බලයට පත් වුණාට පසුව අපි ඒ වෙලාවේදී ස්කයිවර්ක්ස් කියන උපදේශක ජාත්‍යන්තර උපදේශක සමාගමක් ගෙන්නලා අපි එයාලගෙන් උපදෙස් ගත්තාම ඒගොල්ලෝ කිව්වේ මේ A350 900 එක ගැනීමේදී ලොකු පාඩුවක් සිදු වෙන බව. ඒගොල්ලෝ කිව්වේ අවුරුදු 12ක බදු සහිත ගන්න ඒ ගුවන් යාන තුන ගත්තම ඒ කියන්නේ මාසෙකට ඩොලර් මිලියන 1.4 ගෙවන්න වෙන එකෙන් අපට ඒ අවුරුදු 12 කාලය තුල ඩොලර් මිලියන 1392ක සමස්ත පාඩුවක් විඳින්න සිද්ධ වෙයි කියලා. ඒ වගේම එයාලා ස්කයිවර්ක්ස් කියන උපදේශක සමාගමෙන් කියපු උපදෙස් මත මේ ගිවිසුම අපි අවලංගු කරන්න යනකොට සමහර විට ඩොලර් මිලියන 424ක තර්මක පාඩුවක් අපිට මූණ දෙන්න සිද්ධ වෙයි කියලා ඒගොල්ලෝ වාර්තා කරලා තියෙනවා. නමුත් අන්තිමේට ගිවිසුම අත්සන් කරන්නේ ගිවිසුම අවලංගු කරන්නේ ඩොලර් මිලියන 98කට. ඒ කියන්නේ ඒක සාකච්ඡා කරලා යම් ප්‍රමාණෙන් ඒක අඩු කරන්න උපරිම උත්සාහ කරලා තියෙනවා එම මණ්ඩලය. ඒ වගේම තමයි මේ A350 ගුවන් යානේ බදු ක්‍රමය අත්සන් කරලා තිබුණේ එක මාසයකට එක ගුවන් යානයකට ඩොලර් මිලියන 1.4යි. නමුත් ඒ වෙලාවේදී වෙළඳ පොලේ තිබුණු මිල ගණන් අනුව එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1 ගානේ ගන්න තිබ්බා. ඒකනේ ඩොලර් මිලියන 400ක් වැඩිපුර අය වෙලා තියෙනවා. ඩොලර් මිලියන 400ක් එක ගුවන් යානයකින් එක මාසයකට. එතකොට ගුවන් යාන තුනකට මාස 12කට ඒක අවුරුදු 12කට වැඩි කෙරුවම ඒකේ පාඩුව, ඒ කියන්නේ වැඩිපුර බදු හැටියට ගෙවන්න ගිහිල්ලා තියෙන ගාන ඩොලර් මිලියන 172ක්. මේක කාටද ගියේ කොහෙටද ගියේ කියලා අපි දන්නේ නැහැ. මේක හොඳ වෙලාවට අපි ගිවිසුම අත්සන් අවලංගු කරේ. ඒ කියන්නේ ඩොලර් මිලියනයකට ගන්න තිබුණු බදු ක්‍රමයට ඩොලර් මිලියන 1.4කට අත්සන් කරලා තියෙනවා අවුරුදු 12කට. ඒතකොට මේ ඔක්කොම ටික බැලුවම සමස්ත පාඩුව ඒ ගුවන් යානා ටික අපි අරන් තිබ්බනම් දුවලා තිබ්බනම් කළමනාකරණ පාඩුව, ඒ වගේම ඒ නඩත්තු පාඩුව, ඒ වගේම බදු වලින් බදු ගිවිසුමේ තියෙන පාඩුව ඔක්කොම එකතු කරුවම කෝටි ගානක පාඩුවක් මේ රටට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේම අත්සන් කරලා තිබුණු ගිවිසුමේ කිසිම පිටත් වීමේ කොන්දේසියක් තිබුණ නැහැ. එක්සිට් ක්ලෝස් එකක් නැහැ ලංකාවට එළියට එන්න. ඒ නිසා අපේ රජය හිර වෙලා තිබුණේ. ඒ නිසා අපට සාකච්ඡා මාර්ගයෙන්ම තමයි මේක අවලංගු කරන්න සිද්ධ වුණේ. ඒ නිසාම තමයි ඒ මණ්ඩලෙන් තීරණය කරලා තිබ්බේ මේක අවලංගු කරන්න ඩොලර් මිලියන 98ක් ගෙවන්න උනේ ඒකේ. ඒකේ ක්‍රමවේදයේ යම් අඩුපාඩුවක් වෙලා ඇති. නමුත් ඒගොල්ලෝ ගත්ත තීරණය හරි. මම කියන්න කැමති මේකේ විශේෂයෙන්ම නීතිපතිවරයාගේ උපදෙස් මත. නීතිපතිවරයාත් උපදෙස් දීලා තියෙනවා එක වෙලාවක අපේ අමාත්‍යංශෙන් මගේ ලේකම්වරයා ඒ වෙලාවේදී ලියුමක් යවම උපදෙස් ගන්න. එතුමා කියලා තියෙනවා හැකි ප්‍රමාණෙන් මම මේක සභාගත කරන්නත් කැමති. එතුමා කියලා තියෙනවා මේ මේ කැබිනට් පත්‍රිකාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ නීතිපතිතුමාගේ ලිපිය මම සභාගත කරන්නම්. නීතිපතිතුමා කියනවා පුළුවන් තරම් රජය මේකට සම්බන්ධ කරගන්න එපා. නැත්තම් මේ පාඩුව මුළු රජයට රටක් හැටියට අපිට බාර ගන්න වෙනවා මේ මේ ප්‍රශ්නෙට. ඒ නිසා මේක ශ්‍රී ලංකන් එකටම බාර දෙන්න කියලා. ඒ නිසා මම ඒ අනුව මම කියන්න කැමති මේකේ අපි බොහොම රටට තියෙන හානිය පාඩුව අවම කිරීම සඳහා තමයි උපරිමේ කටයුතු කරේ. මගේ පුද්ගලික මතයක් තිබුණා ඇමතිවරයා හැටියට මේකේ මහින්ද රාජපක්ෂ මහත්තයා කැබිනට් අනුමැතිය ඕනේ නැහැ කියලා තිබුණාට, නීතිපතිවරයාත් කියලා තිබුණාට මේකේ කැබිනට් එක මේ අමාත්‍යංශය ආණ්ඩුව සම්බන්ධ නොවිය යුතුයි කියලා මගේ මතයක් තිබුණේ. මේක කැබිනට් එක දැනුවත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා
ඒ සියල්ලම
දැනුවත් කරේ කියලා මම කියන්න කැමතියි. ඒ නිසා මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම වංචාවක් හැටියට ගිහිල්ලා තිබ්බේ. ඒ වංචාව නතර කරන්න අපි ක්‍රියාමාර්ග ගත්තා. රටට ඇති වෙන පාඩුව පුළුවන් තරම් අපි අවම කරා කියලා මට ඒක සාතික කරන්න පුළුවන්.
හයි. බොහොම ස්තුතියි. ගරු රංජන රාමනායක මහත්තුමා ඔබතුමාට විනාඩි 28ක් වෙන් කර තිබෙනවා.
බොහොම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. කෝප් කමිටුව ගැන සාකච්ඡා කිරීමේ විවාදයේදී එයට එක්වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා. ඒ වගේම කෝප් කමිටුවේ සමාජිකයෙක් වීමට ලැබීමත් ගෞරවයක් හැටියට මම සලකනවා. මුලින්ම මේ දේ කියන්න ඕනේ. ඇත්තෙන්ම කෝප් කමිටුවේ ගැන කතා කරද්දී කෝප් කමිටුව කරලියට ආවේ ඉතාම මෑත යුගයේ කියන එක ජනතාවට මතක ඇති. මුලින්ම කෝප් කමිටුවක් පාර්ලිමේන්තුව තුළ ලංකාව තුළ තිබුණාද කියලාවත් ඇහෙන්න සැලසුනේ නැති වාතාවරණයක් තමයි ඒ කාලේ තිබුණේ. අපිට මතකයි, මම අපහාස කරනවා නෙමේ, ඇහෙලා මේ පහත් කොට සලකනවා නෙමේ. ඒ කාලේ කෝප් කමිටු හිට සභාපතිවරුන් වන විජේදාස රාජපක්ෂ මහත්මයා හිටියා, දිව් ගුණසේකර වැනි මහත්තුරු හිටියා. නමුත් සක්‍රීය දායකත්වයක් කෝප් කමිටුව කියන එක, කෝප් කමිටුව ඇසූ පමණින් බියටපත් වෙන, හොරු විමතියටපත් වෙන, නොසන්සුන්තාවයටපත් වෙන තත්ත්වයක් උදා කළේ ගරු සුනිල් හඳුන්නෙත්ති මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් සභාවේ ධූරයෙන් පැවැත්වෙන කෝප් කමිටුවට කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒක තමයි රටේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය තුළ කෝප් කමිටුවේ සමාජිකයක් විසින් සහ අනිකුත් නායක වරුන් එකතු වෙලා කෝප් කමිටුවට සමාජ්‍ය සභාපතිවරයා බවට පත් කළේ ජේපීගේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහත්මයාව. ඉතින් ඒක යහපාලනයේ ගුඩ් ගවර්නස් කියන එකට හොඳ උදාහරණයක් ඇටියට මේ අවස්ථාවේ කියනවා. සුනිල් හඳුන්නෙත්ති මහත්මයා වචනේ පරිසමාත්මයෙන්ම කෝප් කමිටුවේ සභාපති ධුරයට සුදුසු පුද්ගලෙක් වුණා. දිවා රෑ වෙහෙස වෙලා කෑමක් බීමක් නොකා ඔහුගේ භූමිකාව කළා. ඔහු සමග ප්‍රථම වතාවට අපි වැටලීම් වලට පවා ගියා. මම දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්තරා තැනකට එක්ස්පයර් වුණ බේත් වර්ගයක් ගැන හොයන්න අපි ගිය වෙලේ අපිට යම් අභියෝගත් ආවා. ඊට පස්සේ විමල් වීරවංශ මහත්මයාගේ හිටපු අමාත්‍යාංශයේ ඉංජිනේරු සංස්ථාවේ තැන්වලට අපි ගියා. අපිට ප්‍රශ්න ඇති වුණා. මේ වගේ වැටලීම් පවා සිදු කළා කෝප් කමිටුවේ. ඒව අරහ තමයි කෝප් කමිටුව කියන එක කෝප් කමිටුවේ සභාපතිවරයා ගැන එහි සමාජිකයන් ගැන රටම කතා කරන්නට ගත්තේ. ඉතින් මම නැවතත් ඉසුතුවන්ත වෙනවා මාව කෝප් කමිටුවට යෝජනා කරපු ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට, ඒ වගේම ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමාටත් මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම ඒ අයගේ මම ඉල්ලීමක් කරනවා, කෝප් කමිටුවේ ගෞරවය රකින, පැටිකිරිය හොඳ, චරිතය හොඳ අයව මේ කෝප් කමිටුවට එවන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද අපිට කෝප් කමිටුවේ වාඩි වෙලා ඉද්දි ඉස්සරහා මූණ බලාගෙන ලැජ්ජ වෙන්න පුළුවන් අයව එවන්න එපා මෙතනට. කෝප් කමිටුව හරහා විකුණුන, කෝප් කමිටුව හරහා මුදල් ගත්තා කියලා පිළිගත්ත අයව ඉස්සරහා පුටුවල තියන්න එපා. එතකොට අපිට හිතෙනවා මේ හොරු සමග කොහොමද හොරු අල්ලන්න යන්නේ කියන විලි ලැජ්ජාව ඇති වෙනවා කෝප් කමිටු සමාජිකයන්ට, ගෞරවනීය සමාජිකයන්ට. එහින්දා පක්ෂවලට සහ පක්ෂවල ඉන්න නායකයන්ට අපි ඉල්ලීමක් කරනවා, කරුණා කරලා කෝප් කමිටුවට, ගෞරවනීය කෝප් කමිටුවට යෝජනා කරද්දී මේ අයගේ වත්කම් බැරකම් පොඩ්ඩක් චෙක් කරන්න, මේ අයගේ පැටිකිරිය චෙක් කරන්න, ඒ වගේම මේ අයගේ පසු විපරමක් කරන්න, පොලිස් රිපෝට් ගන්න, ඒ වගේම මේ අය දුරකථන ඇමතුම් කාට දෙන්නේ. කෝප් කමිටුවේ ඉද්දි ඒ කාලේ ආවා විමල් රත්නායක මැතිතුමා දන්නවා මේ ගැන. කෝප් කමිටුවේ ඉන්න ගමන් සමහර චූදිතයන්ට කෝප් කමිටුවේ තියෙන සාකච්ඡා ඇහෙන්නට ඉඩ සලස්වපු කාලයක් තිබුණා. ඒ වගේ තත්ත්වයක් තිබුණා ඒ කාලේ. ඒ වගේ දේවල් නොවිය යුතුයි. ඒ වගේම කෝප් කමිටුවේ ඉද්දී ඉතාම මේ රටේ ජනතාව දැනගන්න ඕන, මේක මම සාක්ෂිය ඇතුව යම් දෙයක් කියන්නේ හැමදාම සර්ටිෆයිඩ් කොපි බී වාර්තා ඇතුව. අපිට බොහෝ අය ගරු මුලාසනරුන් මන්ත්‍රීතුමනි දූෂණයට විරුද්ධ හින්ද ඇවිල්ලා එක එක ෆයිල් දෙනවා. සමහර ඒවා සත්‍ය, සමහර ඒවා අර්ධ සත්‍ය, සමහර ඒවා 25% සත්‍ය, 50% සත්‍ය, 75% සත්‍ය, සමහර ඒවා පූර්ණ අසත්‍ය. ඉතින් අපි ලනුකන් නැතුව හරියටම ස්ටඩි කරලා අධ්‍යයනය කරලා තමයි හොරෙක් ගැන වංචාවක් ගැන කියන්න ඕනේ. එහෙම අමාරු වටුන අවස්ථා මට ඉතිහාසයේ තියෙනවා. අපිට හොරු ගැන තොරතුරු දුන්න එක හොරාගේ නියෝජිතෙක් එහෙම උන දේවල් දිනවා. ඉතින් මම මේ කියන්න යන්නේ මා දවසක් කෝප් කමිටුව, මේක ලංකාවේ ජනතාව දැනගන්න ඕනේ, කෝප් කමිටුව අහවර වෙලා මම යද්දි කෝප් කමිටුව හිටපු සමාජිකයෙක් හිටියා. ඔහුගේ නම වේලු. වේලුට බයිනවා අඩිකල නාදන් කියන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඉතින් ඒ දෙන්නම ඉන්නවා, ඕනනම් අහන්න පුළුවන් බොරුවක්ද කියලා. මම ටිකක් කිට්ටු වුණා, මොකද්ද ඒ දෙපස කියලා අහන්න. එතකොට වේලුට බයිනවා අඩිකල නාදන්, නිග රොඹ පයිතියම මොකද්ද එකක් කියලා ඔබට පිස්සුද කියලා අහනවා. මම බැලුවා මොකද්ද මේ කියලා. මොකද්ද හේතුව? අඩිකල් නාදන් බයිනෝ වේලුට උඹ ඇයි කෝප් කමිටුවෙන් අයින් වුණේ? උඹේ වටිනාකම උඹ දන්නවද? එක කෝල් එකට 1 මිලියන් ගෙවනවානේ ඇලෝසියස්. අපරාධේ ඇයි උඹ කෝප් කමිටුවෙන් අයින් වුණේ කියලා බනිනවා ඇලෝසියස්ගෙන් මේ මුදල් ලැබෙන කාලේ කාලේ කෝප් කමිටුවේ සාමාජිකයන්ට. අඩිකල් නාදන් බයිනෝ වේලුට මට ඕන නඩුවක් දාන්න ඕන මං නම් ඔව් මං නම් දෙකම කිව්වා. අඩිකල් නාදන් සහ වේලු අතර උන දෙබසක්. ඔහු කියනවා උඹ අයින් වුණේ අපරාධ වේලු. දැන් එක කෝල් එකට මිලියනයක් ගෙවන කාලේ උඹ තව ටික කල්ලා කිටියානම් බාන්න එක කෝල් එකට මෙච්චර ගාණක් ගෙවනවා. ඉතින් මොකද ඔව් මොකද පොයින්ට් ඔෆ් ඕඩර් ඒගොල්ලෝ නැත් මොකද ඔව් ඉතින් මම කියන්නේ දැන් මෙවැනි දේවල් කෝප් කමිටුවේ නොවිය යුතු. ඒ හින්දා මම නැවත නැවතත් කියනවා පොදු දේපල ගැන චෝදනා තියන අය ඒ වගේ මුළු ලෝකෙම පිළිගත් ලෝක හොරුන් කරුණා කරලා කෝප් කමිටුවේ ඉන්නවනම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලලා තමුන් ඒ කියන්නේ වොලන්ටියර් ස්වේච්ඡාවෙන් අයින් වෙන්න අපි කියනකම් ඉන්න එපා. මොකද මම එහෙම මම ඉල්ලීමකුත් කළා ලිඛිතවත් දුන්නා. ඉතින් නඩු තියන අය අයින් වෙන්න කියලා කිව්වොත් මාවත් අහු වෙනවා. මට තියෙන නඩු 24ක්. ඉතින් නඩු තියන අය අයින් වෙන්න කියලා නෙමෙයි මං කියන්නේ පොදු දේපොළ හොරකම් කරලා චෝදනා තියන නඩු. රංජන රාමනායකන් නඩු තියන්නේ වැඩියෙන්ම හොරුන්ට බැනලා. ඒ හින්දා අප ඒව තියෙන්නේ මෙහොම මේ මං අපහාස කළා කියලා මේ කෝටි 50 60 එහෙම දාපු නඩු. නඩු තියන අය නෙමෙයි මම කියන්නේ පොදු දේපොළ හොරකම් කරලා ඒවට නඩු තියන අය සහ මේ කෝප් කමිටුවේ වාඩි වෙන්න සුදුසුකම් නැති අය අයින් වෙන්න අයින් කරලා දෙන්න කියලා මම නායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ සුනිල් හඳුනෙtti අපේ කරු සභාපතිතුමා කියලා තියෙනවා යෝජනා කරලා තියෙනවා කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන්න කියලා. ඒක ඉතාම හොඳ යෝජනාවක්. එතකොට අර ෆෝන් වලින් විත්තිකරුවන්ට ඇහෙන සලස්වන ඒවා හැම නතර වෙයි. ඒ හින්දා මම මේ යෝජනාව බොහොම විස්තර කරන්න කැමතියි. මේ අවස්ථාවේ කෝප් කමිටුවේ සියලුම සාකච්ඡා සහ සියලුම ඇක්ටිවිටීස් සියලුම ක්‍රියාකාරකම් ජනතාවට දැනෙන්නට ඉඩ සලස්වන එකට මගේ පූර්ණ සහයෝගය තියෙනවා. ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, දැන් මේ කෝප් කමිටුව ගැන සාකච්ඡා කරද්දී සභාවේ හවුස් එකේ ගෞරවනීය සමාජිකයන්ගේ ගෞරවය ගැන ඒ ඇයට ජනතාවගේ තියෙන පිළිගැනීම ගැන කතා කරද්දි ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ඊයේ වුණ සිද්ධියක් මම කතා කරන්නට කැමතියි. ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ඊයේ සිද්ධියක් වුණා 12 දෙනෙක් වගේ ප්‍රමාණයක් ලිෆ්ට් එකක හිර වෙලා උස්ම ගන්න බැරුව විමල් වීරවංශ මහත්මයා ඇතුළු කණ්ඩායමක් කෑ ගහපු ලොකු විප්‍රවෘත්තියක් ගියා ලංකාව පුරා. මාධ්‍ය අර ජාත්‍යන්තරයේම ගියා. මේ ප්‍රවෘත්තිය ගැන සමාජ ජාල වෙබ් අඩවිවල මොනවද තියෙන්නේ ගරු මුලසරණුට මන්ත්‍රීතුමනි? ඇයි ලිෆ්ට් එක ඇරියේ කියලා තියෙනවා. ඇයි මුන්ව ඕකේ තියලා මැරුවේ නැත්තේ කියලා තියෙනවා. ඇයි මුන් එක්ක මේක කඩා වැටුනේ නැත්තේ ඇයි කියලා තියෙනවා. ගරු මුලසරණුට මන්ත්‍රීතුමනි, මේක ඉතාම භයානක තත්ත්වයක්. අපට තියෙන ගෞරවය මේ සමාජිකයන්ට මේ පක්ෂ විපාක මම මේ කාටවත් දොසක් කියනවා නෙමෙයි. පිට රටකවත් ඉන්න ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මැරෙන්න කියලා ජනතාව කියන රටක් ගැන මම අහලා නැහැ. මම ළඟදි Facebook එකේ දැක්කා ගරු පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ හවුස් එකේ පින්තූරයක් දාලා මේක ගිනිබත් වෙලා බෝම්බයක් ගහලා. ජනතාව අහනවා Facebook එකේ කමෙන්ට්ස් දානවා මේක යථාර්ථයක් වෙන්නේ කවදාද? මුන් 225 එක්ක මේක කුඩු වෙලා යන්නේ කවදාද? අපි කවුද නියෝජ්‍ය මුලස්රණුගේ මන්ත්‍රීතුමනි මේ தத்துவය ඇති කළේ? මේ தத்துவයට කවුද වග කිය යුත්තේ? අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ தத்துவයට වග කිය යුතුයි. රටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනය අප මිය යෑම, අපි ලිෆ්ට් එකෙන් වැටීම, අපිට බෝම්බ පාරක් වැදීම, අප මරණයටපත් වීම නම් අපි මොනවද මෙච්චර කල් පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නේ? අපේ මොකද්ද අපේ භූමිකාවට මේ දෙන සහතිකේ මොකද්ද ජනතාව? එහින්ද මම නැවත නැවතත් මේ කෝප් කමිටුව ගැන කතා කරද්දී අපේ ගරු මන්ත්‍රීතුමාලාට කියන්නේ එහෙම අපිට හැමෝටම මේ කතාව අහන්න වෙලා තියෙන්නේ ඇයි? අපි මේ පාර්ලිමේන්තුවේ ඉද්දි අපි දන්නවා අපේ දකුණු පසින් ඉන්න පුද්ගලයා කුඩු ව්‍යාපාරිකයෙක්, වම් පසින් ඉන්න ව්‍යාපාරිකයා කසිපු ව්‍යාපාරිකයෙක්, එතනෝල් ව්‍යාපාරිකයෙක්, ඉස්සරහා ඉන්න පුද්ගලයා මාල කඩාගත් හොරෙක්, කුඩුකාරයෙක්, වංචාකාරයෙක්, බූරු ගහන මෙන්න මතක් කරනවා පස්සොරෙක් කියලා අපි කාවින් දැමසෝමද මන්ත්‍රීතුමා මතක් කරනවා. ඉතින් මෙවැනි පාර්ලිමේන්තු ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් වෙලා තියෙන්නේ ලෝකෙට එපා වෙච්ච අය හින්දා තමයි. පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න ජනතාව උපකල්පනය කරනවා, ප්‍රාර්ථනා කරනවා ලිෆ්ට් එකේ හුස්ම ඉර වෙලා මැරියල්ලා, ඉන්න වෙලාවට ලිෆ්ට් එක වැටියල්ලා, බෝම්බ ගහපල්ලා. අන්න ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ කාලේ හිටිය ජනාධිපතිවරුන් මොනවද කළේ? පාතාලෙන් යම් විලම් වෙලාවට උදව් ගත්තා. ඊට පස්සේ අනිත් හිටපු තව ජනාධිපතිවරු මොනවද කළේ? පාතාලෙන් යම් යම් වැඩ ගත්තා, ඡන්දවලට මුදල් අරගෙන යම් යම් ඒ අයගේ ප්‍රතිපාදන ලබා ගත්තා ඡන්ද වැඩවලට ෆයිනෑන්ෂියල් ෆැසිලිටේටර් කෙනෙක් හැටියට. නමුත් දැන් වෙලා තියෙන මොකද්ද? අර පාතාලේ අය බැලුවා මීට වඩා හොඳයි ඇයි අපි මේ මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ? අපි මේ පාර්ලිමේන්තුවට ඒකේ හිතලා පාතාලේ ආවා පාර්ලිමේන්තුවට. අද ඒකයි වෙලා තියෙන්නේ. ඒ හින්දා ජනතාව කියලා තියෙනවා, ජනතාව හැමතැනම කියනවා මේ ලිෆ්ට් කඩා වැටියල්ලා කියලා. ඒක හරිම භයානක තත්ත්වයක් මුලසරුන් මන්ත්‍රීතුමිනි. ඒ වගේම නැවතත් මේ කෝප් කමිටුව ගැන කතා කරද්දි අපි දැක්කා එක දිගට මේ මන්ත්‍රීවරුන් කතා කළේ. සුනිල් හඳුනෙත්තු මහත්මයා මෙතන ඉන්නවා, ඔබතුමාට මගේ ගෞරවය, හැමදාම ගෞරවය. මම පහුගිය ටිකෙත් එතුමා සමග මේ වැටලීම් වලට ගියා. නමුත් එතුමා මම ජපානෙද්දී මම ආවා මේ කෝප් කමිටුවට මේ ලොකු බැඳු කර ප්‍රශ්නේදී අස්සම් කරන්නට. අනේ එතුමා මගේ මිත්‍රයා, මම කෝල් ලැද්දිලා කිව්වා ගරු සුනිල් හඳුනෙත්තු මන්ත්‍රීතුමනි මං ඉන්නවා ලංකාවේ, ඔබතුමාගේ දූෂණ විරෝධීකට මම කැමති, මගේ ඩබල් සැලුට් මං ඇවිල්ලා අස්සම් කරන්නද කියලා. අනේ මිත්‍රයා මට ඒ කෝල් එක අරගෙන මෙතනට ඇවිල්ලා කිව්වා මේ මම ඒකට කැමති නෑ කියලා. මං හිතනවා එතුමා මාව නිවැරදි කරයි, මම එතුමාගේ හොඳ ගෝලෙක්, මම මේ ජේවිපී එකට කඩිනවා නෙමෙයි. නමුත් එතුමා තමුන්ගේ ඉන්න විරෝධාර හොරකම් කරන්නේ නැති සමාජිකයන්ව ආරක්ෂා කර යුතුයි. මොකද එතුමා වෙනුවෙන් අපි වෙන්නේ, එතුමත් අපි ආරක්ෂා කරයි ඉස්සරහට කියලා මම හිතනවා සභාපතිතුමා හැටියට. ඒ වගේම මෙතන වැඩියෙන්ම කතා වුණේ මොකද? එයා ලංකා. එයා ලංකායේ මේ විනාශය වුණේ ඇයි? ගරු මුලසරුණු මන්ත්‍රීතුමනි, එයා ලංකා 2008 දී අපිට දෙද්දි අපි එයා ලංකා ලාභයි. එයා ලංකායේ හොරෙන් යන්න පුළුවන්ද? ටිකට් හොරෙන් ගන්න පුළුවන්ද? ඕවර්ලෝඩ් කරන්න පුළුවන්ද? ෆ්ලයිට් එකක යද්දී ප්‍රශ්නයක් කියලා හදිසියෙන් බහින්න පුළුවන්ද? එහෙම බහින්න බෑ ප්ලේන් වල. එතකොට කොහොමද එයා ලංකායක පාඩු උනේ? මම කියන්නම් මේ රටේ ජනතාවට දැනගන්න කොහොමද එයා ලංකායක පාඩු උනේ කියලා. පීටර් හිල් කියලා හිටියා කන්ට්‍රි මැනේජර් එමිරේට්ස් එකේ. මේ පුද්ගලයා තමයි එමිරේට්ස් එකේ වැඩිම ලාභ ලබන මේ ශ්‍රී ලංකන් එයා එක එකතු කරගෙන මේ ගමන ගියේ. සචින් වාස් ගුණවර්ධන කියලා හිටියා ඒ කාලේ මේ වගේ මේ පාර්ලිමේන්තුවේ තවත් විශාල වශයෙන් හොරකම් වලට චෝදනා ලැබුවෙක්. අපි කොච්චර ඔහුට විරුද්ධව චෝදනා කළාද කිව්වනම් ඔහුට නාම යෝජනා දෙන්න බැරි තත්ත්වයට මේ පක්ෂපත් වෙලා ඔහු අද ගෙදරට වෙලා ඉන්නවා. මේ පුද්ගලයා තමයි කිව්වේ අවසාන මොහොතේ පීටර් හිල්ට ඉන්න සුද්දංග නැගිටලා ටිකට් සීට් නැත්නම් සීට් 40ක් අපිට ඕන කියලා. අන්න පීටර් හිල්ව ගෙනල්ලා හිටපු ජනාධිපතිතුමා බැන වැදුනා. එමිරේට්ස් එකේ තිබුණා නම් අද ශ්‍රී ලංකන් ന്യാයක ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තිබුණා මෙල්බන් වලට, ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තිබුණා නිව්යෝක් වලට, ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තිබුණා මිලානෝ වලට. ඒ සේරම බිස්නස් නැති වෙලා මේක විනාශ කළේ වෙනින් කවුරුත් නෙමේ, ඕනම විවාදයකට එන්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ සචින් වාස් ගුණවර්ධන කියන එක මම මේ අවස්ථාවේ බොහොම බය නැතුව කියනවා. ඊට පස්සේ දැන් මේ කවද එතුමාගේ මස්සිනා කවුද? නිශාන්ත වික්‍රමසිංහ, තමුන්ගේ ප්‍රිය බිරිඳගේ මලනුවන්. අනේ ඒ මනුස්සයා මොනවද කළේ? ඉන්න එයාගේ ප්‍රිය ගර්ල්ෆ්‍රෙන්ඩ්ලට, එයාගේ පෙම්වතියන්ලට, එක පෙම්වතියක් වරක් මං කියන්න මේ මතක් වුණ වෙලේ, එක පෙම්වතියක් කිව්වා මැලේසියාවෙන් කෝලාලම්පුර වලින් නැග්ග ෆ්ලයිට් එකක් ලංකාවට එන්න. ෆ්ලයිට් එකේ අය සැදී පැහැදී හිටියා පැය 4 5ක් යනවා. අපි ටිකක් නිින්දක් දාන්න ඕනේ කියලා සෙට් වෙලා ඉද්දි අනේ මෙන්න ෆ්ලයිට් එක ලෑන් කරන්න යනවා. කොහාටද? සිංගප්පූරුවට. මොකද්ද හේතුව? නිශාන්ත වික්‍රමසිංහ කියන ඒ සභාපතිවරයාගේ අනියම් අඹුවක් ඉන්නවා සිංගප්පූරුවේ. එයා කියනවා මට වෙන ෆ්ලයිට්ස් නෑ, කෝලාලම්පූරුවෙන් ඉඳන් කොළඹ යන ෆ්ලයිට් එක මෙහාට එවන්න මට නගින්න. කෝලාලම්පූර් වලින් එන කට්ටිය හිතුවා මොකද්ද මේ ඉමර්ජන්සි ලෑන්ඩින් එකක්ද දන්නේ නෑ, එකපාරට විනාඩි ගානක් ඇතුළත ආයෙ ෆ්ලයිට් එක බස්සනවා. සිංගප්පූරු වලින් බැස්සම දොර ඇරුණා, පද්ද පද්ද වැනි වැනි ආවා. කවුද දොර ඇරගෙන? නිශාන්ත වික්‍රමසිංහගේ හොර අඹුව ඇවිල්ලා ඉඳගත්තා. ෆ්ලයිට් එක ආයෙ ලංකාවට පිටත් වුණා. මේවා ලෑන්ඩින් චාර්ජස්, මේවා ආයෙ මේ ටේක් ඔෆ් කරන චාර්ජස්, මේ සියලු දේවල් අර තමුගේ පෙම්වතිය හින්දා මේ අය කළා. අද මේ අය කතා කරනවා එයා ලංකාවේ පාඩුව ගැන. මේ රටේ තිබුණ වැදගත්ම ජනප්‍රියම ලාභ ලැබපු 2008 කෝටි ගණන් ලාභ ලැබපු අපේ ජාතික මේ ගුවන් සේවය විනාශ කළේ වෙනින් කවුරුත් නෙමේ, ලෙනින් මොරායසුත් නෙමේ. මේ කළේ කවුද? මහින්ද රාජපක්ෂ කියන එක මම පැහැදිලිව කියනවා ඕනම විවාදකට එන්න. අද ඉන්න නායකයන්ට එයා ලංකාවේ අපෙන් ගනිල්ලා ගනිල්ලා කියලා අඬ අඬ හිගා කකා රටවල් ගානේ යන්න වෙලා කවුරු සත පහකට ගණන් ගන්න නැහැ ලංකාවේ. අද ගන්න ගණුම්කාරයෙක් නැහැ යා ලංකාවේ. මෙන්න මෙහෙමයි මේ ජාතික ගුවන් සේවය විනාශ කළේ. මේවා තමයි කෝප් කමිටුවේ සාකච්ඡා කළේ. අද පහුගිය ටිකේ මේ සුනිල් සම්බන්ද මහත්මයා අනාවරණය කළා. ලක්ෂ ගණන් පඩි ගන්න අය, ලක්ෂ ගණන් දීමනා ගන්න අය මේ සේරම හොර නඩ එකතු වෙලා තමයි එයා ලංකාවේ විනාශ කළේ කියන එක මම මේ අවස්ථාවේ කියනවා. මෙතනදි කතා වුණා ගරු මුලසරණ මන්ත්‍රීතුමනි, එයා ලංකාවේ රැස්වීම පවත්වලා තියෙන්නේ කොහෙද? රැස්වීම පවත්වලා තියෙන්නේ ගරු කථානායක නිල නිවසේ. කොහොමද කෙලිය? ගරු කථානායක නිල නිවස ඇතුළේ තමයි රැස්වීම පවත්වලා තියෙන්නේ. මේක කිව්වොත් කරුජයසූරිය මහත්මයාත් අහුවෙනවා. ඇත්තටම මේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහත්මයාගේ නිල නිවස තමයි මේ සියලුම රැස්වීම පවත්වලා තියෙන්නේ. ඒකෙන් තේරුණානේ කොහොම ගැහිල්ලද මු ගහලා තියෙන්නේ කියලා. ඉතින් අපි හැමදාම මේ යාළ ජාතික යාළයින් එක යද්දිත් අපි දකිනවා හැමදාම සෙනඟ පිරලා හවුස්ෆුල් ෆ්ලයිට් එක හැමදාම. නමුත් පාඩුයි බිලියන් ගාණක් පාඩුයි. කොහොම ගැහිල්ලා මුන් ගහලා ඇද්ද මං හිතන්නේ? සීට් ෆුල් උන සීට් ෆුල් හවුස්ෆුල් උන එක. සීට් ෆුල් කියන්නේ හැම වෙලේම හවුස්ෆුල්. අපි කාමරේක ෆුල් උනත් හවුස්ෆුල්, ෆ්ලයිට් එක ෆුල්. ඉතින් ඒ එහෙම වුණු ෆ්ලයිට් එකක් කොහොමද මෙහෙම අලාභ වෙන්නේ කියන එක අපි හිතන්න ඕනේ. මේක අහන් ඉන්න බුද්ධිමත් ජනතාවගෙන් මං ඉල්ලා හිටිනවා මේ දේවල් කරපු හොර නඩේම තමයි ආයේ එන්න යන්නේ මේ දේවල් කරගන්නට. ඒ හින්දා අහු වෙන්න එපා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ඒකට කියන්නේ අපිට කොටලා පොවන්නට බෑ. නමුත් ලංකාවේ ජනතාවට මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ හොරු ගල අල්ලද්දි තව ටිකක් ඉදිරියට ඇද්දි ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි, FCID එකේ ප්‍රශ්නේ. ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි, FCID එක අපි පිහිටෙව්වේ බොහොම සද්භාවයෙන් මෙන්න හොරු අල්ලයි කියලා ලොකු බලාපොරොත්තුවකින්. ඒකට යෝජනා කෙරුවේ කවුද? රවීන්ද්‍ර විද්‍යාලංකාර අපේ කවුද මේ සෞඛ්‍ය ඇමතිතුමා හැම මුල් වෙලා තමයි ඔහු යෝජනා කළේ. අද මොනවද වෙලා තියෙන්නේ? අද රවි විද්‍යාලංකාරව මිලදී අරගෙන මහින්ද රාජපක්ෂ ඇතුළු නඩේ. ඒ කියන්නේ ගිරිෂා රාජ මේ සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ කියලා තිබුණා මොනායක් එකේ තියෙන දේවල් ගැන, තවත් පිටරට තියෙන account ගැන. ඉතින් මෙවැනි දෙයක් වෙන්න දෙන්න එපා කෝප් කමිටුවට කියන එක තමයි මගේ එකම ඉල්ලීම. අද FCID එකට ඒ කාලේ DV උපුල් මහත්තයලා එතුමාගේ පුත්‍ර රත්නෙන් එහෙම කිව්වා මේක නිත්‍යානුකූල නොවේ, අපි මේ අයට ගල් ගසා මැරිය යුතුයි කියලා ඒ කාලේ යෝජනා කළා. දැන් ඒවා කියන්නේ නැහැ. මොකද FCID එකත් හොරුන්ට අහු වෙලා කියන එක බොහොම පැහැදිලිව මේ සටනේ හරියට ඩීප්ලි ගැඹුරෙන් විමර්ශනය කරපු පුද්ගලෙක් හැටියට මම කනගාටුවෙන් කියනවා අපි දුන්නු පැමිණිලි, අපි දුන්නු චෝදනා පෙන් ඩ්‍රයිව් එක දාගෙන ගිහිල්ලා මහින්ද රාජපක්ෂට ගෝඨාභයට දෙන DIG ලා ඉන්න රටක් මේක. ඒ අය ටියුෂන් ගන්න ඕනේ කමඩාන් ලතීෆ් වගේ STF එකේ ලොක්කන්ගෙන් ටියුෂන් ගන්න ඕනේ මේ නිලධාරීන්. කොච්චර කැත වැඩක්ද? කොච්චර 162 හමාරක ජනතාවක් දුන්නේ හොරු අල්ලන්න කියලා බලේ. එහෙම දුන්නම අපි ආයතනය පිටවල හොරු වල්ලන්න චෝදනා ෆයිල් සර්ටිෆයිඩ් කොපි බී වාර්තා දුන්නම ඒකේ ලොක්ක ගිහිල්ලා ඒක දෙනවා කියන්නේ චෝදිතයට මේ රට කොහටද මේ යන්නේ ඉතින් ඒක තමයි මම සුනිල් හඳුනිගත් මහත්මයාට කියන්නේ ඔබතුමාට පූර්ණ බලතල තියෙනවා මෙතනදී ඔබතුමා කවදාවත් හොරු ගන්න ඉඩ තියන්න එපා මේ කෝප් කමිටුවට මම එදා ලිඛිතව දුන්නා වාචිකව දුන්නා තාමත් තමුන් සල්ලි ගත්තා කියන හොරු ඒකේ වාඩි වෙලා ඉන්නවා කෝප් කමිටුවේ කොහොමද අපි අල්ලන්නේ මට ඒචෝ පෞගේට ගේ චෝදනා ආපුවම මම දියුරු පෙස්සමක් දුන්නා අරුණ ලෝෂියස්ගේ මම මුදල් ගත්තේ නැහැ කියලා මම දියුරු පෙස්සමක් දුන්නා මම සුනිල් හඳුනිගත් මහත්මයාගේ මේ අවස්ථාව බලාපොරොත්තු වෙන උත්තරයක් ඔබතුමාට මම කිව්වා ලිඛිතව වාචිකව ඔබතුමා තීරණයක් ගන්නෙ නැහැ සභාපතිවරයෙක් හැටියට
හඳුනිගත් මන්ත්‍රීතුමා
ඔබතුමා මගේ නම සඳහන් කරපු නිසා විශේෂයෙන්ම පොදු ව්‍යාපාර කාර්ය සභාවට කෝප් කමිටුවට ඔබතුමා ඇතුළුව පක්ෂවල නියෝජිතයෝ නම් කිරීමේ වගකීම තියෙන්නේ මට නෙමෙයි මට බාර දෙනවා නම් 16 දෙනාම නම් කරගන්න කියලා මට ඒක කරන්න පුළුවන් නමුත් ඒක වගකීම තියෙන්නේ පක්ෂ නායකයින්ට
ඔබතුමා දන්නවද ඔබතුමා දන්නවද මේ අර්ජුන ඇලෝසියස්ගේ මුදල් ගත්තා කියලා පිළිගත්ත දෙන්නෙක් මෙතන ඉන්නවා කියලා ඔබතුමා දන්නවද
නෑ ප්‍රශ්නේ තියෙන්නේ අර්ජුන ඇලෝසියස්ගේ මුදල් ගත්තද නැද්ද කියන එක නෙමෙයි
නෑ පිළිගත්ත
ඒ ගත්ත කෙනෙකුගෙන්වත් කිසිදු බලපෑමකට කෝප් කමිටුව ඇතුලේ අපි ලක්ුණේ නෑ මුදල් අරගෙනත් ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණේ නෑ එහෙමනම් කෝප් කමිටුවේ වාර්තාවක් ඇලෝසියස්ට ඕන විදිහට හදාගත්ත එහෙම ඉඩක් දීලා නෑ ඔබතුමා කියන්න පුළුවන් නම්
සමාජ මන්ත්‍රීතුමා මම අහන්නේ එහෙම මුදල් පිළිගත්ත දෙන්නෙක් ඉන්නවා කියලා ඔබතුමා දැනුවත්ද?
ඔබතුමා දන්න මමත් දන්න රටම දන්න.
අවුද ඒක දෙන්න.
ඒක ඔබතුමා දන්න ඔබතුමා කියන්නේ.
ඉතින් ඔබතුමා සභාපතිවරයා අපේ ලොක්කා. එතකොට ඔබතුමා කියන්න ඕන මට වඩා බය නැහැ
මේක.
ඔව්.
ඔබතුමා මන්ත්‍රීතුමා කතාව කරගෙන යන්න.
දැන් මම කියන්නේ ගරු සභාපතිතුමනි මෙවැනි අය එක්ක අපිට මේ ගමන යන්න බෑ. එහිඳ ඔබතුමාට මම ෆුල් ක්‍රෙඩිට් එක දෙනවා ප්‍රශංසාව දෙනවා. එහිඳ නැවතත් මේකට තෝරන ගරු කතානායකතුමාට සහ පක්ෂ නායකයන්ට නැවත නැවත කියන්න මේ අය එක්ක අපි වැටලීම් වලට යන්න බෑ මිනිස්සු අපිට හිනා වෙයි.
ඔව් ඒ නිසා තමයි මම කියන්නේ පොදු ව්‍යාපාර කාර්ක සභාව මාධ්‍යට විවෘත කරන්න. එතකොට මාධ්‍යට පෙනේවි සල්ලි අරගෙන නිහඬ වෙන කට්ටියත් සල්ලි අරගත් චූදිතින්ගේ පැත්තට කතා කරන කට්ටියත් කවුද කියලා.
අනිවාර්යයෙන්.
ඒක නිසා මාධ්‍ය ඉස්සරහට ගෙනියන්න අපි කාගෙත් ඇත්ත නැත්ත පෙනේවි එතකොට.
අනිවාර්යයෙන්. ඒක හොඳ යෝජනාවක් එතුමාගේ යෝජනාව මම ස්පුදින් පිළිගන්නවා මම සමයි. යස.
ගරු චමල් රාජපක්ෂ මහත්මයා
මගේ නම කියනවත් ඇහුණා නිලිවාසය ගැන කතා කරද්දී මට ඕන කරුණු ටික මොකද්ද කියලා සොයා ගන්න.
මම මේ මෙතනදී මේ හවුස් එකේ සාකච්ඡා වුණා එයා ලංකාවේ රැස්වීම හිටපු කතානායක චමල් රාජපක්ෂ මේ කතානායකතුමාගේ නිවසේ සාකච්ඡා වුණා කියලා. ඒක ඇත්තද බොරුද කියලා දැනගන්න කැමතියි.
මම මේ ගරු රංජන් රාමනායක මන්තුමාගේ කතාවට යන්තම් ඇහුම්කන් දුන්නා. තමන් ඒකවම කවුද එදා හිටපු CEO චන්ද්‍රසේන මහත්මයාගෙන් ටෙලිෆෝන් කරලා ඇහුවා. එදා උදේ කෝප් රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීම අවසර කල් දාලා. ඊට පස්සේ එයා එහාට ගිහිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි කිසිම ගනුදෙනුවක් මට මේ පේපර්ස් පෙන්නන්න එදා ගත ඩිසිෂන්ස් වල කිසිම ඩිසිෂන් එකක් කරන්නේ නැහැ. ඒ මිනිස්සුල තියෙන ඕන කරුණාකරලා මිනිස්සු ඉදිරිපත් කරන්න
ඉතින් ඒ කියන මන්ත්‍රීතුමා
අඳුනෙත මන්ත්‍රීතුමා ඔබතුමා දැන් පිළිතුරු ලබා දෙනවා නම්
ඔබතුමා අධිපතිතුමා විසින් පොදු ව්‍යාපාර කාර්ය සභාවේ ඉල්ලීම අනුව ඉදිරිපත් කළ තියෙන වාර්තාවේ පාර්ලිමේන්තුවේ ඒ වාර්තාව දැනට කෝප් කාර්ය සභාව ඉදිරිපත් කළා තියෙනවා ඒ වාර්තාව ඉතා පැහැදිලිව තියෙනවා මාර්තු 1 වෙනිදා 2013 මාර්තු 1 වෙනිදා අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පැවතුනේ කතානායකතුමාගේ නිල නිවසේ කියලා ඒ වගේම මෙතන ප්‍රශ්නේ තුමලා මතු කරන්නේ සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් හැටියට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පවත්වන්නේ ලෝක වෙනසක් මධ්‍යස්ථානයේ හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැස්වීම ශාලාවේ මේ ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ වැදගත් විශේෂ රැස්වීම පවත්වලා තියෙන්නේ කතානායකතුමාගේ නිල නිවසේ ඒ විතරක් නෙමෙයි ඒ උපදේශක සමාගම වෙන සීබරි ආයතනය පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකුත් එතන ඉදිරිපත් කළා තියෙනවා කියන එක පැහැදිලි කළ තියෙනවා මේ විගණක අධිපතිතුමාගේ වාර්තාව. ඒක මේ අර්බුදයට ලක්වෙච්ච ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්නේදී විගණක අධිපතිතුමා කියනවා ගැටලුකාරී සහගත තත්වයක් කියලා. මේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම කථානායකතුමාගේ හිටපු කථානායකතුමාගේ කියන ඔබතුමා ගේ නිල නිවසේ පැවැත්වීම බත්තර මුල්ල නිල නිවසේ කියලාම තියෙනවා.
හොඳයි, රංජනරාම නාගමැතිතුමා කතාව. චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා,
ආරක්ෂාව තිබුණා ඒක ප්‍රශ්නේ. සාකච්ඡාවේදී ගත්ත තීන්දුව තීරණ
හඳුනනති මන්ත්‍රීතුමා
මට ඉදිරිපත් කරන්න.
ඒ සාකච්ඡා පිළිබඳ මේ වார்த்தාවේ තියෙනවා.
හරි, ඒ දී ඉදිරිපත් කරන්න.
මේ දැන් මොකද වරද ගන්න?
මිනිස් ටික මේකයි. මෙන්න මේ මිනිස් වෙන්න ගත්ත තීන්දුව තීරණ කියලා ඉදිරිපත් කරන්නකො.
ඒ මිනිස් ටික ලබා දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ.
නෑ නෑ. මම දන්නවද උනාද කියලා? ඒ අධ්‍යක්ෂක මණ්ඩලේ මගේ පුතෙකුත් හිටියානේ. එතකොට මෙතන උදේ කෝප් එක තිබිලා මම මේ සීඔ මහත්තයා කියපු දේ ඇහුවේ. ඒක විස්තරාත්මකව අහගන්න. නමුත් එතන තිබිලා තියෙනවා. නමුත් තීන්දුව අරන්න හවස්වරුවේ ආපහු මෙහෙ ඇවිල්ලා
සර් තියෙන එකත් ඉල්ලීගල් නේද?
මට ඕන දැනගන්න ඒ සාකච්ඡාවේ තියලා තීන්දුව තීරණ ගත්තද කියන එක මිනිත්ස් වල.
හඳුනනති මන්ත්‍රීතුමා,
ඔබතුමාගේ නිල නිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පැවතුනාද කියලා? ඒ කියන්නේ ඔබතුමා ආත්මෝදන රැස්වීමක් පවත්වලා තියෙනවද?
ඒක කිව්වා
CCTV කැමරාවලින් හොයන්න ඕනේ කවුරුහරි කියලා.
මම හිටියා කියලා හෝ මම ඒවට සම්බන්ධ වුණා කියලා. දැන් මට ඒක ගත්ත තීන්දුව තීරණ ඇතුළත් වාර්තාව ඉදිරිපත් කරන්න. මම එහෙම තිබුණනම් ඒක වරද පිළිගන්නවා. මගේ නිල නිවාසේ මගේ පුතා වුණත් කාර් වුණත් අධ්‍යක්ෂක මණ්ඩලේ ඉඳලා ඒ රැස්වීම පැවැත්වුවා නම් ඒක වරද පිළිගන්නවා. නමුත් තීන්දුව තීරණ ගත්තද කියන එක ඒක නේ වැදගත්.
හොඳයි, රංජනරාම නාගමැතිතුමා.
මගේ කාලේ මම මේක අහන් ඉන්න. ඒක හරි හරි එන හරි.
සමහර රාජපක්ෂ මහත්තයා, සමහර රාජපක්ෂ මහත්තයා,
මගේ අවසරයක් නැතුව මා නොදෙනවත් මේ මොහොත වෙන ගන්න නොදෙනවත් රැස්වීමක් තිබුණා නම් ඒක වැරදි. පැමිණිල්ලා දාන්න පුළුවන්. පැමිණිල්ලා කොයි එක වුණත් ඒ වார்த்தාව දෙන්නකෝ. එදා තියපු බෝඩ් මීටින් එකේ වார்த்தාව.
හඳුනනති මන්ත්‍රීතුමා,
කෝප් මීටින් එකක් තිබ්බා කියලා නෙමෙයි මේ කියන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පවත්වලා තියෙනවා.
රැස්වීමේ වார்த்தාව දෙන්නකෝ.
රැස්වීමේ වார்த்தාවට දැන් ඔබතුමා පිළිගන්නකෝ. රැස්වීමක් තිබ්බද නැද්ද කියලා.
මම හිතන්නේ මේ කරුණ ඉදිරියට අවශ්‍ය නම් ගෙනියන්න. මම හිතන්නේ දැන් විවාද කිරීම ප්‍රමාණවත් කියලා. ගරු රංජනරාම නාගමැතිතුමා, ඔබතුමා කතාව
මේක හරියට මුලාසවඩුණු මන්ත්‍රීතුමනි අනේ වැරදි හිතන්නේ පස්සේ මම ගරු කරනවා ඔබතුමාට. දැන් කසිප්පු පෙරුවද කියලා හද්දි ඉල්ලනවා නඩු බාණ්ඩ බෝතලේ හදපු බෝතලේ ඉල්ලනවා. අපි කියනවා කසිප්පු පෙරුවා කියලා. එතකොට කියනවා නෑ අපිට පෙරපු බෝතලේ පෙන්නන්න. අපිට මේක බීලා බලන්න ඕනේ මේකේ වොඩ්කාද කසියද මේ බොකු දිราස තියෙන කියලා අහන වගේ කතාවක් මේක. ඒ කියන්නේ අපිට නඩු බාණ්ඩ නෙමෙයි ඕනේ. අපි කියන්නේ ශ්‍රී ලංකන් එයා එකට විවිධ තැන්වල විවිධ ශාලා ඕන තරම් තියෙනවා. ගොඩනැගිලි තියෙනවා. ඇයි ඒ අය කථානායක නිල නිවසේ තරු කථාන හිටපු කථානායකතුමාට හොරෙන් ඔය වගේ කියපවත්තලක් දෙනා? ඉතින් එතුමා කියනවා වார்த்தාව දෙන්න කියලා. ආ වார்த்தාව ඉදිරියට හොයලා දෙන්න. මම කියන්නේ එතුමා පිළිගන්නව ඇති. එතුමාට මම ගරු කරනවා. එතුමා මම ගරු කරන දේශපාලඥයෙක්. නමුත් එතුමාගේ සහෝදරයාගේ ශිරන්තියේ මිරිඳගේ මල්ලි එයා ලංකාවක කොච්චර විනාශ කළාද කියන එක මුළු ලංකාවම දන්නවස. ඉතින් එතුමා ලෝකේ අග්‍රමේ ලෝක පූජිත හොරෙක්. ඉතින් ඇත්තටම මම කියන්නේ නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ එයා ලංකාවේ කාපු අය කෙනෙක්ස. ඉතින් අපි සටන් කරන්නේ අපිට පක්ෂපාත ભેදයක් නෙමෙයි. අපි කියන්නේ අද මෙච්චර ජනප්‍රිය ලාභ ලැබපු 2018 ලාභ ලැබපු ගුවන් සේවයක් අද මේ තත්ත්වයට පත් වුනේ පහුගිය ඒ රෙජිමේ ආශිර්වාදයෙන් කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම මට මේ අවස්ථාවේ තවත් දෙයක් කියන්න ඉඩ දෙන්න. මේ මම පහුගිය ටිකේ දෙරණ නාලිකාවේ ගිහිල්ලා කුඩු පිළිබඳ ලොකු විවාදයක් ඇති වුණා ගරු මුලාසරණුගේ මන්ත්‍රීතුමනි. ඒ විවාදයේදී මම කිව්ව බොහොම පැහැදිලිව
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ආණ්ඩු පක්ෂයෙන් දැනුවත් තිබෙනවා තව විනාඩි 5ක් ලබා දෙන්න කියලා. ඒ ගන්න ලබා ගන්නවා
අනිවාර්යෙන් ගන්නවා බොහොම විශ්වාසයෙන්.
මම යානුව ආණ්ඩු පක්ෂයේ වෙන මන්ත්‍රීවරයෙක්ගේ වෙලාව අඩු කරනවා.
හොඳයි ගරු මුලාසරණුගේ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි. මම කියනවා පහුගිය ටිකේ දෙරණ නාලිකාවට මම ගිහිල්ලා මේ කුඩු ගැන අලුත් පාර්ලිමේන්තුව කියන ප්‍රෝග්‍රෑම් එකේ මම නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහත්මයා සහ තවත් හතර දෙනෙක් සමග සාකච්ඡාවක් පැවැත්තුවා. එතනදී මම කිව්වා හිටපු ජනාධිපතිවරයෙක් නිමල් ලන්සාගේ ගෙදර ගිහිල්ලා නාකොටික්ස් එකෙන් STF එකෙන් අල්ලපු වෙලේ ඔහුව බේරගත්ත සිද්ධිය ගැන කියද්දි ඔහු කළ වූ ප්‍රකාශයක් SB දිසානායක මහත්තයා මට කිව්වා. ඒ කියපු දේ කිව්වේ රංජන් කියලා මට SB මහත්මයා කිව්වේ මේක වුණේ මෙහෙමයි මෙහෙම ඇයි මේ කුඩුකාරයන්ව ආරක්ෂා කරන්න කියලා අහද්දි හිටපු ගරු ජනාධිපතිතුමා කිව්වා ඒ කියන පුද්ගලයා කුඩු ගේන්නේ නැහැ ඔහු ෆැසිලිටේටර් කෙනෙක් වශයෙන් බෙදා හරින්නෙක් විදියට පහසුකම් සපයන්නෙක් විදියට තමයි උදව් කරන්නේ. අනිත් එක මේක වැඩිපුරකම කරන්නේ මුස්ලිම් ජනතාව බෝරා ජනතාව සහ දෙමළ ජනතාව. ඒ හින්දා අපේ සිංහල ජනතාව කුඩු ගෙනල්ලා මේකෙන් ලාභයක් ලැබුවොත් මොකද්ද වෙන වරද කියලා SB මහත්තයාගෙන් හිටපු ජනාධිපතිතුමා ඇහුවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒකදී මුස්ලිම් ජනතාවට මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ මම කිසිම ජාති ભેදයක් දෙන ප්‍රකාශයක් නෙමෙයි කළේ. ඒ එඩිට් කරලා ගම්පහ සිංහයෝ කියන ෆේක් account එකෙන් අන්න ඒ වෙබ්සයිට් එකේ අද දාලා තියෙනවා. කරුණා කරලා මම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයා SB දිසානායක මහත්මයාට කිව්ව ප්‍රකාශය තමයි මට SB දිසානායක මහත්මයා කිව්වේ. ඉතින් එතනදී කවුරුත් දන්නවා පහුගිය ටිකේ කුඩු ආවේ කොහෙන්ද කියලා ඇෆ්ගනිස්තානයෙන් ඩුබායි වල. එතකොට සිද්දික් බැලුවත් මුස්ලිම්. එතකොට මොහමඩ් ශියාම් පෝට් ප්ලේස් එකේ. එතකොට මුජා කියන්නේ කවුද? මුජා කියන්නේ අපේ හිටපු නළුලියන් රසක් එක ගිහිල්ලා අපේ මේ චිත්‍රපටයක් කරපු මැලේසියාවේ කුඩු රජෙක්. මේ අය සමග තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයලා මේ කුඩු ඩීල් කළේ. ඉතින් මම එහින්ද මුස්ලිම් ජනතාවගෙන් නැවත නැවත සමාවිල්ලා ඉන්නවා. එහෙම දෙයක් නෙමෙයි මම කිව්වේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා SB දිසානායක මහත්මයාට කිව් දෙයක් තමයි මම කිව්වේ. ඒ හින්දා එඩිට් කරලා දාන එක හරිම කැත නින්දිත ක්‍රියාවක් හැටියට ගම්පහ සිංහයෝ කියන ඒ වෙබ්සයිට් එකට මම කියනවා ඒව නිවැරදි කරන්න වැරදි විදිහට සංස්කරණය කරන්න එපයි කියන එක. ඒ වගේම නැවත නැවතත් අපි කතා කළොත් කෝප් කමිටුවේ භූමිකාව ගැන මම කියනවා කවදාවත් කෝප් කමිටුවේ අනාගතය FCID එකට ගුණ අනාගතය සිද්ධ වෙන්න දෙන්නේ නැතුව අපි කොහොම හරි මේ නිලධාරීන් ටික එකතු කරගෙන අපේ ඉන්න සමාජිකයන් පිවිතුරු පවිත්‍ර පැටිකිරිය හොඳ අය එකතු කරගෙන මේ ගමන යමු. මොකද අද කෝප් කමිටුව කියද්දි බය හිතෙන තරමට ප්‍රතිරූපයක් ඇති පොයින්ට් ඔෆ් ඕන්
අරු මුලාසන
හඳුනන මන්ත්‍රීතුමා
ගරු චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මතු කරපු කාරණය ගරු ඉගෙන කාදිපත්තුමාගේ ඉදිරිපත් කළ දින වාර්තාවේ 44 වෙනි පිටුවේ 7-7-1-3-8 තියෙනවා. ඉහත 7-7-1-1 දැක්වෙන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව 2013 මාර්තු 1 දින බත්තරමුල්ල කතානායක නිල නිවසේ පවත්වා ඇති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කර තිබුණි. තවද එම පත්‍රිකාව සමග සීබරි සමාගම විසින් සකස් කරන ලද 2012-2017 මාකට් අවුට්ලුක් නම් වූ නව සැලැස්මද විද්‍යුත් ඉදිරිපත් කිරීම පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් මගින් ඉදිරිපත් කර තිබුණි. එදින අධ්‍යක්ෂකමණ්ඩල රැස්වීමේදී ඉහත පත්‍රිකාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලයේ පැමිණ සිටි සමාජිකයින් 5 දෙනා අනුමැතිය ලබා දී තිබුණි කියලා. ඒ වගේම විගණක අධිපතිතුමාගේ නිරීක්ෂණවල 82 වෙනි පිටුවේ තියෙනවා ඉහත 7-7-2-7 ඡේදය අනුව මෙම විශේෂ තීරණාත්මක රැස්වීම එම ස්ථානයේ පැවැත්වීමට හේතු විගණනයට අනාවරණය නොකරනු අතර එවැනි ස්ථානයක අධ්‍යක්ෂකමණ්ඩල රැස්වීමක් පැවැත්වීමේදී එම තීරණවල ස්වාධීනත්වයට යම් අහිතකර බලපෑමක් ඇති වූයේද යන්න ප්‍රශ්න සහගත වේ කියලා. අතරම ඉදී විගණනයට අනාවරණය වෙලා නැහැ එවැනි විශේෂ තීරණාත්මක රැස්වීමක් ඇයි කතානායකතුමාගේ නිල නිවසේ පැවැත්වුවේ කියලා. දැන් ඔබතුමා අහන්නේ මගෙන් විගණනයට අනාවරණය නොවුණේ ඇයි කියලා නම් මටත් ඒක කියන්න බෑ. ඒක ඉතින් CCTV කැමරා සහ එදා දවසේ මාර්තු 1 රැස්වීම තියලා තියෙන්නේ තියෙන දේවල් බලලා ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා කවුද ආපු අය කියලා හොයාගත්තොත්
තීරණය කරන්න පුළුවන්.
ඔබතුමා ඔබතුමා ඔය ලේඛනය සභාගතක හැන්සාට් කරනවද?
මම හැන්සාට් වාර්තාවට මේ කොටස සතුටු කරනවා. ඉලිලා.
ඔව් චමර රාජපක්ෂ මහත්මයා.
වෙලා කතා කරලා ඒ මිනිස් බබත් අරගෙන ඇවිල්ලා කතා කරන්න පස්සේ. වෙන අවස්ථාවක ඒ පිළිබඳව
හොඳයි. හොඳයි. ගරු රංජන රාමනායක මහත්මයා ඔබතුමාගේ කතාව අවසන් කළ යුතුයි. තව විනාඩි දෙකයි
තියෙන්නේ. ඇත්තෙන්ම මූලාසාරුට මන්ත්‍රීතුමනි ඉතාම පැහැදිලි ඉතාම විවෘතයි ඉතාම විනිවිද පේන විදිහට ඔබතුමා කාලය ලබා දුන්න අවශ්‍ය පාර්ශවවලට මෙතනදී නැවත නැවතත් මේක පීඕ ටීවී හරහාව ඉදිරියේදී අන්තර්ජාලය පරිහරණය කරන සීලම දිනාට තැන් තේරෙනවා කොහොමද ශ්‍රී ලංකන් එයා ඒකේ රැස්වීම පැවතුනේ කියලා. ඉතින් පැවතුණු තැන තියෙනවා පවත් වූ සමාජිකයන් ගාන තියෙනවා. ඒගොල්ලෝ ඒ විගණනයට අනාවරණය නොකරන වார்த்தාවන් නොදී හංගලා තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට ශ්‍රී ලංකන් න්‍යායක තමුන්ගේ පෞද්ගලික බූදලක් විදිහට මේ අය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අද වෙලා තියෙන දේ මේ ප්‍රතිඵල ඇති වෙලා තියෙන්නේ මේ අය ශ්‍රී ලංකන් න්‍යායක පාවිච්චි කරලා තියෙන්නේ රාජපක්ෂයාලයින් විදිහට. ශ්‍රී ලංකන් න්‍යායලයින් නෙමෙයි රාජපක්ෂයාලයින්. තමුන්ට ඕන වෙන විදිහට අර කපිල් හෂිම් මැතිතුමා කිව්වා ඉස්සර සීට් 30ක් ගලවනවා. සීට් 30ක් ගලවලා ඒකට යනවා දවස් දෙකක් යනවා. ඊට පස්සේ හයි කරනවා LD 30ක් එක්ක ලොකු ඇඳක්. TV බල බල මදුවිතේ සප්පෑම් වෙවි මහා රජෙක් වගේ කවුද හිටියේ මුම්මර් ගඩාෆිලා වගේ සදාම් හුසේන්ලා වගේ ඒගොල්ලන්ව කොපි කරන්න ගිහිල්ලා තමයි මේ ශ්‍රී ලංකන් න්‍යායක අද මේ තත්ත්වේ උදා වුණේ. ඉතින් මේ අය නැවත නැවත බලය ඉල්ලනවා ශ්‍රී ලංකන් න්‍යායක මේ තත්ත්වයට පත් කරලා මේ අය තව තවත් බලය ඉල්ලනවා මේ නමුත් නැවත තිබුණ එකක් නැති කරන්න. ඉතින් මම නැවත නැවත මේ ජනතාවට කියනවා මම අහන් ඉන්න ශ්‍රී ලංකන් න්‍යායක බොහොම ලාභ ලබපු 2008 ඉඳන් ඉතාම ජනප්‍රිය ශ්‍රී ලංකාවේ ජාතියේ අපේ සිංහල බෞද්ධ සහ සියලුම ශ්‍රී ලංකා වාසීන් හැම විටම තෝරාගත් සංග්‍රහශීලී ලෝකේ නම දිනුව ඉතාම හොඳ සම්මාන පවා දිනපු ගුවන් සේවයක් කාබාසිනිය කරලා මේ වගේ කරු හිටපු කතානායකතුමාගේ ගෙවල් වල සාකච්ඡා පවත්වලා ඩිසිෂන් ගත්ත තැනක්. ඉතින් ඒ වගේම ඒ අයගේ බිරිඳගේ
මල්ලි තමයි කතාව අවසන් කරන්න.
ඉතින් මම හිතනවා නැවතත් ඒ යුගයේ උදා වෙන්න ඉඩ තියන්න එපා කියලා කියමින් ඒ වගේම චමල් රාජපක්ෂ මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමා විවෘත දේශපාලඥයෙක් විදිහට කොහොම ඍජු දේශපාලඥයෙක් විදිහට එතුමා පිළිගත්තා. එතුමා දැන හෝ නොදැන එතුමාගේ ගෙදර නිල්ලිවසේ සාකච්ඡාවක් පැවතුනා කියලා
හිතනවා. හොඳයි බොහොම ස්තුතියි
ඔබතුමාට. මදි මේක ගැන අපි පරීක්ෂණයක් කරමු.
හොඳයි බොහොම ස්තුතියි.
අපි තත්ත්ව වාර්තාවත් වෙලා මේ දේ කරමු කියමින්
බොහොම ස්තුතියි ඔබතුමාට.